सफर जीव जन्म भूमि अंक दीप विजय भूमि में अपे उदार मातृभूमि आई मातृभूमि आई
आयुबोवन ඔබ මේ සමන් දෙමින් සිටින්නේ නව සීලන්තයේ ඔක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමය මගින් මෙහෙවන සෑම බදාදාවකම රාත්‍රී 8:15ට ගුවන්ගතවන ජන්මභූමී වැඩසටහනටයි. මේ වැඩසටහනෙන් ඔබ හමුවට එන මා තුෂාරා
මම කුමුදු
මාන් කෙසේ පොළොගැවේ නිධාන වී
අද ජූනි 29 වෙනි පදාදා
ඔව් අද අපේ පළවෙනි කොටසෙන් අපි තෝරගත්තේ අප්‍රිකානු මහද්වීපයේ අපි කවුරුත් මේ දවස්වල කතා බහ කරන හොයන ඒ වගේම ඉතා සීග්‍රීන් දියුණුවට පත්වෙන එක් රටක් ගැන දීර්ඝව සාකච්ඡා කරන්න. මොකද අද අපි කවුරුත් දන්න ශ්‍රී ලංකාවේ තියෙන තත්ත්වය ශ්‍රී ලංකාව මූණ පාලා තියෙන අභියෝග ගැන කතා කරනකොට අපිට උදාහරණයට ගන්න පුළුවන් හොඳ රටවල් දියුණු වෙච්ච පහුගිය අවුරුදු 10-20 කාලය ඇතුළත ඉතාම අවශ්‍යයි අපේ තීරණ ගන්නා උදවියට ඒ සඳහා ඉතා ඉහළ මඟ පෙන්වීමක් මේ ඔස්සේ ලබා දේවි ලබා දෙනවා ඒ වගේම අධ්‍යයන කටයුතු කරන අපේ හිතවත් අසන්නන් සඳහාත් ඉතාම හොඳ සාමාන්‍ය දැනීම සඳහාත් ඉතාම හොඳ අවස්ථාවක් මේ කොහොමද හොඳ රටවල් දියුණු වෙලා තියෙන්නේ කෙසේ නම් ඌ ආකාරයකට ඔවුන් ඔවුන්ගේ ගමන් මඟ වෙනස් කරගෙන ඔවුන් පැවති ප්‍රශ්නවලින් මිදී ඔවුන්ගේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා ඉදිරියට කොහොමද රටක් හැටියට නැවත පියනගලා තියෙන්නේ කියන ආකාරය ගැන සාකච්ඡා කරන්නට. ඉතින් අපි අද තෝරගත්තේ ඉතියෝපියාව කියන රට ගැන පොඩ්ඩක් කතා කරන්න. අප්‍රිකානු මහද්වීපයේ ඔබට මතක ඇති නැගෙනහිරට ආසන්න වෙන්න තියෙන රටක්. හැබැයි අද ඉතාම වේගෙන් සීග්‍රෙන් සංවර්ධනය වන රටක් මේ ඉතියෝපියාව කියන්නේ. ඔබට මතක ඇති මීට අවුරුදු 20කට පමණ පෙර අපි මේ ඉතියෝපියාව කියන රට ගැන එහෙ ඉන්න මිනිස්සු විඳින දුක ගැන රූපවාහිනියෙන් පුවත්පත්වලින් දැකපු දේවල්. ඒ දවස්වල අන්ත අසරණ දුප්පත් රටක්. කුසගින්නේ ඉන්න ළමයි, ආහාර නැතුව බඩවල් පිටට ඇලිච්ච කුඩා තරුණ මහලු මිනිස්සු, හිස ඉසාම විශාලයි, කුසන් ඉදිරියට නිරායවිල්ලා, ජාත්‍යන්තර එන්ජීඕ ආයතනවලින් ආහාර බෙදන ඒවා, මේ පුවත්පත්වල රූපවාහිනී අපි ඒ දවස්වල දැක්කා. ලංකාවේ ඉන්න අපිට අපි ඒ දිහා බලලා අයියෝ මොනතරම් දුප්පත් රටක්ද මේක කියලා අපි ඒ දවස්වල කතා බහ කළා. නමුත් අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. අද අප්‍රිකානු මහද්වීපයේ ඒ විතරක් නෙමෙයි මුළු ලෝකයේම අවධානය දිනාගත්තු ඉතා වේගයෙන් සංවර්ධනය වන ආර්ථික වර්ධන වේගය 9.95% වගේ ප්‍රමාණයට රඳවාගෙන තියෙන ඉතා ආකර්ෂණීයව වෙනස් වෙච්ච ගමන් මාර්ග වෙනස් කරගත්තු ඉතාම හොඳ උදාහරණයක් ලංකාවට වුණත් මේ අවස්ථාවේදී සලකා බලන්න. කොහොමද මේ වගේ වෙනසක් මේ අවුරුදු 20ක වගේ කාලයක් ඇතුළත මේ රටක් ඇති කරගත්තේ? මොන වගේ ක්‍රියාදාමයන්ද ඔවුන් යොදාගත්තේ? ඉතින් මෙන්න මේ වගේ ඍජු නායකත්වයක්, අලුත් නායකත්වයක්, අලුත් දර්ශනයක් අපේ රටටත් අවශ්‍යයි මේ තියන අගාධයෙන් ගොඩ එන්නට නම්. ඉතින් අපි ඊළඟ කොටසට යන්න ඉස්සෙල්ලා රසවත් ගීතයකට සවන් දීලා ඉමු.
ශුද්ධ භූමියේ මගුල් මඩුවට රැස් වෙලා ඉංගිරිසි කළු වැල්ලා කුරු යට මගේ රට යටපත් කළා. කන්ද උඩ රට ශුද්ධ භූමියේ මගුල් මඩුවට රැස් වෙලා ඉංගිරිසි කළු වැල්ලා කුරු යට මගේ රට යටපත් කළා. උතුම් දළදා හිමි රකින්නට උණුත් කැපවෙන බව කියා ගිවිසුමේ පස් වන වගන්තිය පෙනි පෙනිම වැළලී ගියා. පරසිරිත් ගත් අයට සැලකිලි හෙල සිරිත් පල්ලට ගියා. එක්ව අත්සන් තබපු අයටත් විපත්තිය තේරුම් ගියා. සුදු කිරීටය කරපු කෙනගිලි කම්වලට හිත දැඩි වුණා. සතින් තැන්න තැන තැන වීර දරු කැල රැස් වුණා. නැගුණු රණබර නාදනු සිහ ධජය සුලගේ ලෙල වුණා. කිවුලේ ගෙදර මොහොට්ටාල හිමි ඉහගම රතන පාල පෙරමුණ ගන්තයි උදාර. වෙල්ලස්සෙන් නැගුණු ගින්න සැනකින් වැඩ පවත්තන්න සුද්ද එවපු කැප්පෙටි පොල නිල මෙහැරුනේ රත රකින්න. සුද්ද එවපු කැප්පෙටි පොල නිල මෙහැරුනේ රත රකින්න. කැලේ කොලේ ජල දුර්ගෙන් මරුහි සර වැහි වැත්සා ලොව හොල්ලපු සුදු සේනා වෙල්ලත් සෙදි පසු වැත්සා. ගහට විපත ගහම වේය හටනේ රහසු පිට දුන්නා. එක් නැලි ගොඩ මොල්ලි ගොඩලා සුද්දට යලි පන දුන්නා. පිරිමි හරකබාන දුටු දුටු දැන වෙඩි තිබ්බා. කෙත්වතු ටික අඩු කොටු ටික උන්නවිතින් ගිනි තිබ්බා. සටන එදා ලාබෙට පාවා නොදෙන්න අපිට හයිය තිබුණ යාළු සුතුතුවක්කු බිම නවන්න. කියපුුණු වන ආයෙත්ද ඇතුන් ලවාවත් අදින්න අතීතයම ගුරුවරයකි හොඳ පාඩම් ඉගෙන ගන්න. කියපුුණු වන ආයෙත්ද ඇතුන් ලවාවත් අදින්න
අතීතයම ගුරුවරයෙකි හොඳ පාඩම් ඉගෙන ගන්න අතීතයම ගුරුවරයෙකි හොඳ පාඩම් ඉගෙන ගන්න
ඉතින් මේ ඉතියෝපියාව කියන රටේ ජනවර්ග 10කට වඩා ජීවත් වෙනවා. ඒ වගේම ආගම් 5කට වඩා අදහන මිනිස්සු ඒ ජීවත් වෙන බව තමයි ආරංචි වෙන්නේ. වර්ග කිලෝමීටර් මිලියන 1.1ක් පමණ විශාල රටක්. ඒ කියන්නේ ලංකාව වගේ 17 ගුණයකින් විශාලයි. ජනගහනය මිලියන 117ක් පමණ ඉන්නවා. එම් බලාගෙන යනකොට විශාල රටක්. ජනාධිපතිවල සඳහන් වන ආකාරයට මේ ඉතියෝපියාව හඳුන්වන්නේ ශීවා රජිනගේ රට හැටියට. අපි කවුරුත් අහලා තියෙන මේ නයිල් ගඟ පටන්ගෙන තියෙන්නේ ඉතියෝපියාවෙන්. හැබැයි ඉතියෝපියාව වටේටම තියෙන්නේ අනෙකුත් රටවල්. ඒ කියන්නේ රට වටේටම මුහුදක් දකින්නට නැහැ. තවත් ලස්සන කාරණාවක් තමයි මේ ඉතියෝපියාව වටේ තියෙන රටවල් දිහා බැලුවොත්, ඒ කියන්නේ සෝමාලියාව, සුඩානය, එරිත්‍රියාව ආදී රටවල් ඒවත් එච්චර හොඳ නාමයක් තියෙන රටවල් හැටියට නෙවෙයි ගණන් ගන්නේ. ඒ විතර බලනකොට මේ පිහිටීම එතරම් හොඳ පිහිටීමක් නෙවෙයි රටක් ඉතා සීග්‍රේම් සංවර්ධනය වෙන්නට. අපි චුට්ටක් අතීතයට ගියොත් මේ ඉතියෝපියාවේ 1896 දී ඉතාලියානු ආක්‍රමණිකයන් මේ ඉතියෝපියාව යටත් කර ගැනීම සඳහා ලොකු ප්‍රයත්නයක් දරලා තියෙනවා. හැබැයි ඉතියෝපියානු මිනිස්සු ඔවුන්ට එරෙහිව නැගී ඉඳලා කොහොම හරි මේ ආක්‍රමණිකයන්ගෙන් රට බේරගෙන තියෙනවා. එදා ඉඳලා අද වෙනකම්ම මේ ඉතියෝපියාව නිදහස් නිවහල් ස්වෛරී රටක් හැටියට තමයි තිබිලා තියෙන්නේ. ඒකත් හරිම අපූරු දෙයක්. මොකද ඉතියෝපියාව කිසියම්ම රටක යටත් විජිතයක් හැටියට පත් වෙලා නැහැ. ඒ නිසා මේ අප්‍රිකානු මහද්වීපයේ නිදහස් රටක් හැටියට හඳුන්වා දෙන ලාංඡනයක් හැටියට මේ ඉතියෝපියාව සඳහන් වෙන බවයි සඳහන් වෙන්නේ. ඒ කෙසේ නමුත් 1935-41 කාලයේදී මේ මුසෝලිනීගේ ආක්‍රමණයකට තාවකාලිකව හසු වෙන්නට ඉතියෝපියාවට සිද්ධ වෙලා තියෙනවා. මේ යුදමය බලයක් රඳා පවත්වාගෙන තිබිලා තියෙනවා ඒ කාලයේදී. ඉන් අනතුරුව රජිනගේ මොනාකි තත්ත්වය යටතේ තමයි 1974 දක්වා මේ ඉතියෝපියාව තිබිලා තියෙන්නේ. හැබැයි මේ පාලන තන්ත්‍රය ඉතියෝපියාවට සංවර්ධනය අරගෙන ඉන්න සමත් වෙලා නැහැ. ඒ වෙනුවට අතිවිශාල ඉඩම් ප්‍රශ්න, දුප්පත්කම, ආහාර හිඟකම, දූෂණය, වංචාව උඩුතුවලා තිබෙනවා. මේ ආහාර හිඟකමට ඍජුවම බලපාලා තියෙන්නේ මේ රටේ තියෙන නියඟය. මේ තත්ත්වයේ උඩ මිනිස්සු එක පිට එක උද්ඝෝෂණය කරලා ඒ පාලන තන්ත්‍රයන්ට එරෙහිව සටන් වැදිලා තියෙනවා. ඒව පරාජය කරන්න, ඒව යටත් කරන්න, ඒව වෙනස් කරන්න මිනිස්සුන්ට අවශ්‍ය ඒ වෙනස ළඟා කරගන්න. ඉතින් මෙහෙම තියෙද්දී අතීතයේ සඳහන් වෙනවා මේ අතරතුර මේ මොනාකි තත්වයෙන් මිදිලා රට හමුදා පාලනයකට යටත් වෙලා තියෙනවා. බලන්න, දේශපාලනයේ මිනිස්සුන්ගේ ඌමනා එපාකම් හඳුනාගන්නේ නැතුව තම අභිමතාර්ථය පටු ඌමනා එපාකම් මුදුන් පමුණුවා ගන්න ගියාම රටකට අත්වෙච්ච ඉරණම. මිනිස්සු උද්ඝෝෂණ කළේ දුප්පත්කමට එරෙහිව, ආහාර නැතිකමට එරෙහිව, ප්‍රශ්න විසඳන්නේ නැතිව ඉන්න එකට එරෙහිව, දුදරුවන්ගේ අනාගතය නැති කරන එකට එරෙහිව. හැබැයි ඊට ලැබිච්ච පිළිතුර හමුදා පාලනය. කෙසේ නමුත් මේ හමුදා පාලනය සහ එහි නායකත්වයට පත්වෙච්ච අය සමාජවාදී මූලධර්ම මුල් කොටගත් ඒක අගයන පාලන තන්ත්‍රයක් හැටියට තමයි තිබිලා තියෙන්නේ. මේ පාලනය 1974 ගණන්වල ඉඳලා 1991 දක්වා තිබිලා තියෙනවා. නමුත් මේ සමාජවාදී මූලධර්ම රැකගත්තු මේ පාලන ක්‍රමයටත් ඉතියෝපියාවේ තිබිච්ච සුපුරුදු දුප්පත්කම, ආහාර හිඟකම, එක දිගටම ඇතිවෙන නියඟට එරෙහිව සටන් කිරීමට නොහැකි වීම, වංචාව, දූෂණය ඒ විදියටම තිබිලා තියෙනවා. මිනිස්සු අසරණ තත්ත්වයට පත්වලා නැවත සරයක් උද්ඝෝෂණ ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේ කාලයේදී තමයි සර්ව පාක්ෂික රජයක් හැටියට 1995 පමණ අලුත් රජයක් පැමිණිලා තියෙන්නේ. මේ රජය ඇත්තටම ධනවාදී ආකල්ප තියෙන, ව්‍යවස්ථානුකූල ප්‍රජාතන්ත්‍රවාදයේ අගයන, ඒ වගේම විවෘත ආර්ථික සංකල්ප වලට මුල් තැන දෙච්ච රජයක්. බලන්න ඒ 1995 අපි ලංකාවත් එක්ක සංසන්දනය කරොත් ලංකාවට විවෘත ආර්ථිකය රැගෙන එන්නේ 1977 අවුරුදු 18කට කලින්. ඉතින් මේ තමයි මේ ඉතියෝපියාවේ හැරුම් ලක්ෂ්‍ය හැටියට සලකන්න පුළුවන් වෙනස. හැබැයි මේ වෙනස නිවැරදි පාලන තන්ත්‍රයකට, නිවැරදි මිනිස්සුන්ගේ අතට පත්වීම තමයි ඔවුන් ලද වාසනාව. ඉතින් මේ වෙනස ඇත්තටම 1995 ඉඳලා ඔවුන්ට හැකි වෙලා තියෙනවා අවුරුදු 10ක් පමණ එක දිගට 10%කට ආසන්න ප්‍රමාණයට ආර්ථික වර්ධන වේගයකින් ඉතියෝපියාව සංවර්ධනය කරන්නට, ආර්ථික වර්ධනයකට ලක් කරගන්නට. මේ පිටුපස ඉතා විශාල කැපකිරීමක් තියෙනවා, දර්ශනයක් තිබිය යුතුමයි. ඒ නිසා මේ ඔවුන් ලද ජයග්‍රහණේ ඔවුන්ගේ සාර්ථකත්වයේ රහස සොයා ගැනීමේදී ඉතා වැදගත් කරුණු කිහිපයක් අපි හොයාගත්තා, අපිටත් වැදගත් වේවි කියලා මේ ගැන සාකච්ඡා කරනකොට. ඉතින් මේ කරුණු කාරණා සාකච්ඡා කිරීමට මත්තෙන් අපි තවත් රසවත් ගීතයකට සවන් දෙලා ඉමු.
සීනි වෙනුවට කලපුලුණු හැන්දක්ම වැටියා, දුන්නු තේ එකට සීනි වෙනුවට කලපුලුණු හැන්දක්ම වැටියා, ආයුබෝවන් කියන මොහොතේ හුලත් හෙප්පුව බිම පෙරලියන්. කොයි තරම් ලස්සන වුණත් මට ඌට මහ වස කැතට පෙනියා, පරපුරේ පම්පෝරි දොඩවන අම්මගේ කට වචන ගිලියන්, කැප හැදිලා ආතම්මට වාත පිත තරගයට කිපියන්, අයියා පණ්ඩිතයා වෙලාවට නොඑන්නට වාහනේ කැදියන්, නොකල හින්දා වැරද්දක් මට තාත්තට වෙන වැඩක් වැටියන්. මකුළු දැල් නැන්දම්ම දැසට කිතුල් මල් වාගේම පෙනියන්, හරුපයක් කියවි කාගේ හරි හිත තදට රිදියාවු, මකුල එහෙනම් තීන්දුයි දැන් කීවොතින් හොර කපුුව එසැනින් අලුත් නෑකම් සබා මැන්දේ අනේ ඕකගේ සරම කැටියා, අම්මගේ කට වචන ගිලියන් තාත්තට වෙන වැඩක් වැටියන්, කාගේ හරි හිත තදට රිදියන් අනේ ඕකගේ සරම කැටියන්, මොකක් හරි හේතුවක් හින්දා අමුඩේ අමතක වෙලා තිබියා, දුන්නු තේකට සීනි වෙනුවට කලපුලුණු හැන්දක්ම වැටියා, ආයුබෝවන් කියන මොහොතේ හුලත් හෙප්පුව බිම පෙරලියා, තරම් ලස්සන වුණත් මට ඌට මහ වසකතට පෙනියා
කොයි තරම් ලස්සන වුණත් ඌට මහ වසකතට පෙනියා
කොයි තරම් ලස්සන වුණත් මට ඌට මහ වසකතට පෙනියා
ඔව් අපි මේ ඉස්සලා සාකච්ඡා කරමින් හිටියේ මේ ඉතියෝපියාවේ ඇතිවෙච්ච ආර්ථික වර්ධනයට හේතුව කුමක්ද කියන එක ගැන සාකච්ඡා කරනකොට මේ තිරයෙන් පිටුපස ඇතිවෙච්ච මේ මූලික කරුණු කාරණා මොනවද කියන එක ගැන සාකච්ඡා කරන්නට එහිදී අපි සොයාගත්තු පළවෙනි කාරණාව වන්නේ මේ ආදායම් බෙදී යාමේ විෂමතාවය අඩු කර ගැනීමට ඔවුන් දක්වන ලද ඒ වගේම දක්වමින් ඉන්න අතිවිශාල උත්සාහය. ඉතින් වෙන විදිහකට සඳහන් කරොත් ඇති නැති පරතරය අවම කර ගැනීම, එහෙම නැත්නම් පෝසතුන් තවදුරටත් පෝසත් කිරීම, දුප්පතුන් තවදුරටත් දුප්පත් වීමේ විෂම චක්‍රය නැති කර ගැනීම. ටිකක් ආර්ථික විද්‍යානුකූලව ගත්තොත් මේ ආදායම් බෙදී යාමේ විෂමතාවය මනින දර්ශකයක් තියෙනවා මේ ගිනි සංගුණකය කියලා. මේ ගිනි සංගුණකය කොහොමද පාලනය කරගන්නේ කියන කාරණාව. ඉතින් ඔවුන් කරන ලද ඉතා සරල දෙයක් තමයි අතිවිශාල ඉඩම් ප්‍රමාණයක විසිරී පැතිරී පවතින මේ ඉතියෝපියාවේ මේ ගොවීන් තමයි ඔවුන්ගේ මූලිකම කොඳු නාරිටිය වෙලා තියෙන මේ ආර්ථික වර්ධනේ. ඔවුන් බලලා තියෙන්නේ කොහොමද මේ ගොවියාගේ ආදායම වැඩි කරගන්නේ කියන කාරණාව. එහිදී ඔවුන් අතරමැදියන් පුළුවන් තරම් අඩු කරගෙන ගොවියාගේ නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ඍජුවම රජය වශයෙන් සම්බන්ධ වෙලා ඔවුන් මේ ආදායම ඍජුවම ගොවියාගේ අතරපත් කිරීම තමයි මේ ඇති නැති පරතරය අවම කරගැනීමේ මූලික වූ ඉතාම සරල වූ සංකල්පය වෙලා තියෙන්නේ. එහිදී ඔවුන් සඳහන් කරනවා අවුරුදු 10-15කට කලින් ගොවියෙකුගේ සාමාන්‍ය ඔවුන්ගේ ආදායම 6 ගුණයකින් පමණ වැඩි වෙලා තියෙනවා කියලා පහුගිය අවුරුදු 10 අවසානයේදී. ඉතින් මේ ග්‍රාමීය ආර්ථිකයට ඇතිවෙච්ච මේ තල්ලුව ඉතාම ඍජුවම බලපාලා තියෙනවා ඔවුන් කාලයක් තිස්සේ මුහුණ දුන්න ආර්ථික අර්බුදයට, ආහාර වශයෙන් සශ්‍රීකත්වය ළඟා කර ගැනීමේදී ඒ සම්බන්ධව ඍජුවම ඔවුන්ට මේ කාරණය ඉතා අතිවිශාල පිටුවහලක් බවට පත්වලා තිබෙනවා. දෙවෙනි කාරණාව හැටියට සඳහන් කරන්න පුළුවන් දේ තමයි මේ කෘෂිකාර්මික ඵලදායිතාවය වැඩි කර ගැනීමට ඔවුන් කරන ලද විවිධාකාර වූ ක්‍රමෝපායන්. සාම්ප්‍රදායික කෘෂිකාර්මික උපාය මාර්ගවලම රැඳිලා ඉන්නේ නැතුව ඉන්නොබ්බට ඇවිල්ලා රජයේ දායකත්වය ඍජුවම ලබා දීලා කොහොමද මේ සාම්ප්‍රදායික ගොවියාව ඔවු නවීන තාක්ෂණය පාවිච්චි කරන නවීන ක්‍රමෝපායන් උපයෝගී කරගන්න ගොවීන් බවට පත් කරගන්න කරන ලද උත්සාහය. මේ ඵලදායීතාවය කියලා කියන්නේ තා සරලව ගත්තොත් සමාන යෙදවුම් ප්‍රමාණයකින් කොහොමද ලැබෙන නිපයුම වැඩි කරගන්නේ කියන කාරණාව. දැන් එක අක්කරයක් අස්වද්දන ගොවියෙක් එදා ගත්ත සහල් ප්‍රමාණය වගේ කී ගුණයක් අද ගන්න පුළුවන්ද කියන කාරණාව. ඉතින් මේ වගේ දේවල් කොහොමද මේ අලුත් තාක්ෂණය පාවිච්චි කරලා, නවීන යන්ත්‍රෝපකරණ පාවිච්චි කරලා, ඒ වගේම වේස්ට් එක අඩු කරගනිමින් සාම්ප්‍රදායික ගොවියාගේ දැනුම් මට්ටම පොදුවේ වර්ධනය කරමින් කොහොමද අපේ අලුත් උපාය මාර්ග ස්ට්‍රැටජීස් තුළින් ඵලදායීතාවය වැඩි කරගන්නේ. පර්යේෂණ ආයතන තියෙන්න පුළුවන්, ඒවායේ නවෝත්පාදනය වෙන්න පුළුවන්. නමුත් එය ප්‍රායෝගිකව ගොවි බිමට එන්නේ නැත්නම් එහි කිසිම ඵලයක් නැහැ. ඉතින් බලන්න මේ වගේ දුප්පත් රටක් නව නායකත්වයක් ඔස්සේ මේ වගේ ක්‍රමෝපායන් තුළින් ඔවුන්ගේ ඵලදායීතාවය වැඩි කර ගැනීමෙන් එකම බිම් ප්‍රමාණයක් තුල ලැබෙන නිපයුම නිෂ්පාදනය වැඩි කරගෙන තියෙන ආකාරය. තවත් කාරණාවක් හැටියට සඳහන් වෙනවා මොවුන් කරපු මේ කෘෂිකාර්මික සංග්‍රාමය. ඒ වගේම ඒකෙන් කියන්නේ ඔවුන් වගා කළ හැකි ඉඩම් සියල්ලම වගා කිරීමට රජයේ මූලිකත්වෙන් විවිධාකාර වැඩපිළිවෙළවල් පටන්ගෙන තිබෙනවා. මහා පරිමාණ ගොවියා වගේම සුළු පරිමාණ තමන්ගේ ගෙවත්තේ වගා කරන ගොවියා පවා ඒ දක්වා විස්තීරණව ඒ ප්‍රෝග්‍රෑම් එකක් වැඩසටහනක් ක්‍රියාත්මක වෙලා තියෙන බව තමයි සඳහන් වෙන්නේ. රජය ඍජුවම මේ සඳහා මැදිහත් වෙලා ඔවුන්ට දිරිගැන්වීම, ඔවුන්ට සහන ලබා දීම, මුදල් මේ වශයෙන් හිඟකම් තියෙන අයට ඒ ප්‍රාග්ධනය කැපිටල් එක ලබා දීම ඉතා විශාල වශයෙන් කෙරෙලා තියෙනවා. ඉතින් මේ ග්‍රාමීය වශයෙන් තමන්ගේ ගෙවත්තේ වගා කිරීම මූලිකත්වය කරගෙන මේ ගොඩනැගිච්ච සංකල්පය නිසා ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ මුහුණ දුන්න ආහාර හිඟයට නියඟයත් එක්ක සටන් වදින මේ මිනිස්සු කොහොමද මේ ආහාර හිඟයට මුහුණ දුන්නේ කියන එක ඊට පිළියමක් හැටියට ධනාත්මකව හිතමින් මේ සඳහා ඔවුන් යොමු වෙච්ච ආකාරය ඉතාම ආකර්ෂණීයයි. මීට සමගාමීවම එන තවත් වැදගත් කාරණාවක් වෙන්නේ මේ අතරමැදියන් අවම කිරීමට ඔවුන් ඉතා දැඩිව ක්‍රියාත්මක වූ ආකාරය. ඔනිතා විශේෂයෙන් කරපු දෙයක් තමයි මේ කෘෂි නිෂ්පාදන අරමුණු කරගෙන ඒවා මිලදී ගැනීම සඳහා ග්‍රාමීය වශයෙන් මධ්‍යස්ථාන ආරම්භ කිරීම. ග්‍රාමීය ගබඩා මධ්‍යස්ථාන ආරම්භ කිරීම. මේ සංකල්ප ලංකාවේ තිබුණත් ඒවා ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ අතරමැදියන් ඒවා කඩාකප්පල් කිරීමට දේශපාලඥයන් සමග එකතු වෙලා කටයුතු කිරීම නිසා තමයි මම නම් හිතන්නේ මගේ පෞද්ගලික අදහස. ඉතින් බලන්න මේ ඉතාම විශේෂ නමුත් ඉතා සරල අදහසක් ක්‍රියාත්මක කරන්න ඉතා ලේසි දෙයක්. ඒ නිසා අද ඉතියෝපියාවේ වගා කිරීම කියලා කියන්නේ හොඳ අභිමානයක් තියෙන හොඳ ආදායම් මාර්ගයක් ලැබෙන ප්‍රභවයක් බවට පත් වෙලා තියෙනවා. මේක ප්‍රතිඵලය ඉතා සරලව කතා කරොත් ඔවුන්ගේ ඒක පුද්ගල ආදායම දැන් ඇමරිකානු ඩොලර් 1000 ඉක්මවා තිබෙන අවුරුදු 20කට පෙර සාපේක්ෂව ගත් කල මේක 8 ගුණයකින් වැඩිවීමක්. තව පැත්තකින් සඳහන් වෙනවා අද ඔවුන්ගේ ආහාර පාන සඳහා යන්නේ ඔවුන්ගේ ආදායමෙන් 5-8% අතර ප්‍රමාණයක් කියලා. බලන්න මොනතරම් ඉදිරියට ඔවුන්ගේ සංකල්ප ගොඩනැගිලා තියෙනවද. මේත් එක්කම ඇතිවෙච්ච තව එක දෙයක් තමයි ඔවුන් කෘෂිකර්මය පැත්තටම යොමු වෙන්නේම නැතුව ඔවුන් කර්මාන්ත ශේෂය සඳහා යොමු වෙලා තිබෙනවා සමගාමීව. ඒ ඉතාම ප්‍රශංසනීයයි. මොකද ඔවුන් ආරම්භ කරපු කර්මාන්ත ශාලා විප්ලවය, මට මතකයි ශ්‍රී ලංකාවේ කර්මාන්ත පුර සම්බන්ධ විප්ලවයක් ඇති වුණා. ඉතින් මේ නායකත්වය ගත් ඉතා දූරදර්ශී ක්‍රමය නිසා රට පුරා මෙයාලා කර්මාන්ත ශාලා ඇති කරලා තියෙනවා. නුපුහුණු ශ්‍රමය පාවිච්චි කරලා, ඒ වගේම පුහුණු ශ්‍රමයත් පාවිච්චි කරලා නුපුහුණු ශ්‍රමය පුහුණු ශ්‍රමය බවට පරිවර්තනය කිරීමේ වැඩසටහනක් තවත් පැත්තකින් ආරම්භ කරලා ඔවුන් මේ කර්මාන්ත ශාලා ග්‍රාමීය මට්ටමින් ඇති කරන්න ව්‍යාපෘති පටන් ගෙන තිබෙනවා. අඟලුම් කර්මාන්ත, කෘෂිකාර්මික නිෂ්පාදන එතනින් එහාට එකලස් කිරීම, අපනයන තත්වයට උසස් කිරීම, රබර් නිෂ්පාදන, මේ වගේ අතිවිශාල කර්මාන්ත ශාලා ඔවුන් පටන් ගෙන තියෙනවා. ඒකෙන් විදේශීය ආයෝජනයන් ඉතියෝපියාව කෙරෙහි ඉතියෝපියාවට ඉතා විශාල වශයෙන් ඇදිලා තිබෙනවා. මේ මහා පරිමාණ හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට සාපේක්ෂව රජ විසින් ගත්තු ඉතා සුවිශාල ක්‍රියාදාමයක් තමයි මේ බිම් මට්ටමේ ග්‍රාමීය නිෂ්පාදන සඳහා කර්මාන්ත ශාලා ඇති කිරීම. මේ ඉතාම අනර්ග ක්‍රියාවක්. මොකද සමහර ප්‍රදේශවල ග්‍රාමීයව ගොඩනැගිච්ච ග්‍රාමීයව සුවිශේෂී යෙදවුම් උපයෝගී කරගෙන ගොඩනැගිච්ච ව්‍යාපාර තිබෙනවා. ඒවට අතහිත දෙන්න, ඔවුන්ට ප්‍රාග්ධනය සපයන්න ක්‍රියා පිළිවෙලක් වැඩ පිළිවෙලක් නැහැ. ඉතින් මේ ක්‍රියාදාමය ඉතාම ප්‍රයෝජනවත් මේ ග්‍රාමීය ආර්ථිකය වැඩි දියුණු කර ගැනීම සඳහා. එතකොට ග්‍රාමීයවම ගොඩනැගෙන මේ ආර්ථිකයට ග්‍රාමීය වශයෙන් ඔවුන්ට රැකියා අවස්ථා උදා කර දීම නිසා ඔවුන්ගේ ග්‍රාමීය ආර්ථිකය අනිත් පැත්තෙන් ගොඩනැගෙනවා. ඉතින් මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ කර්මාන්ත වලටම යොමු වී කොටු වී ඉන්නේ නැතුව බිම් මට්ටමේ ග්‍රාමීය නිෂ්පාදන සඳහා හොඳ වෙළඳපළක් ළඟා කර දීම, ඔවුන්ගේ තියෙන නිෂ්පාදන අපනයන මට්ටමට රැගෙන යාම සඳහා අනුබල දීම වගේ ඉතා විශාල අරමුණු රාශියක් මේ සඳහා ගැබ්බෙලා තියෙන්න ඕන. ඉතින් ඒ ඉතාම ආකර්ෂණීයයි, ඉතාම වැදගත්. ඉතින් මේ විදිහට ගත්තහම අතිවිශාල ක්‍රමෝපායන් කිහිපයක්ම කෘෂි කර්මාන්තය සඳහාත්, කර්මාන්තාශය සඳහාත්, සේවාංශය සඳහාත් මේ රජය අරගෙන තිබෙනවා මේ අලුත් වැඩපිළිවෙලත් සමගම. අවසාන වශයෙන් ඔවුන් ලද තවත් එක් ජයග්‍රහණයක් තමයි මේ ඉතියෝපියාව අප්‍රිකාවේ විදුලි බලාගාරය බවට පත් කර ගැනීමට ඔවුන්ට හැකි වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ නයිල් ගඟ ආශ්‍රිතව ඔවුන් ගොඩ නගාගෙන දැන් සමත් වෙලා තියෙන ජල විදුලි බලය නිෂ්පාදනය කිරීම සඳහා ඒ කරගෙන යන වැඩපිළිවෙල. සාමාන්‍යයෙන් අවුරුද්දක කාලයක් ඇතුළත වැඩිපුරම වැස්ස නැති නියඟ කාලයක් පවතින රටක් වුණත් මේ නයිල් ගඟ ඉතියෝපියාව හරහා ගලා බසින නිසා ඔවුන් එහි තියෙන වාසිය ඔවුන් වෙත ළඟා කරගන්නට ඔවුන් අද සමත් වෙලා තියෙනවා. සඳහන් වෙන ආකාරයට මේ එක් වසරක් ඇතුළත මේ නයිල් ගඟ හරස් කරලා බැම්මක් බැඳලා නිෂ්පාදනය කරන්න පුළුවන් ජල විදුලි බලය මෙගාවොට් 60,000ක් පමණ වෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. රටක් හැටියට ඔවුන්ට අවශ්‍ය කරන්නේ මෙගාවොට් 4,500ක් පමණ. බලන්න මොනතරම් ප්‍රමාණයක් අතිරික්තයක් ඔවුන්ට විදුලි බලය පමණක් නිෂ්පාදනය කරගන්න පුළුවන් වෙලා තියෙනවද. අවුරුදු ගණනාවක් ඔවුන්ටත් කරගන්න බැරි වෙච්ච දේ නියම නායකත්වයක් තුළින් ඔවුන් ඉදිරියට ගමන් කරන ආකාරය. අද ඔවුන් විදුලි බලය අපනයනය කරන රටක් බවට පත් වෙලා ආසන්නයේ පවතින සුඩානයට සෝමාලියාවට ඔවුන් අද විදුලි බලය අපනයනය කරන්න යොමු වෙලා. එහෙන් මේත් එක්කම ඔවුන් කරපු තවත් දෙයක් තමයි ඔවුන්ගේ රට පුරා දැනට පවතින දුම්රිය ජාලය ඔවුන් තනිකරම විදුලි මාර්ගයෙන් දහවණය වෙන දුම්රිය පද්ධතියක් බවට පරිවර්තනය කර ගැනීමට ඔවුන් දැන් සැරසෙනවා. දැනටමත් 50%ක් පමණ ඒ වෙලාව අවසන්. ඉතින් අපේ කාලය කෙවි යන නිසා මේ අපි සොයාගත්තු කරුණු කාරණා සියල්ලම සලකා බලනකොට අපේ රටට මොනතරම් සම්පත් තියෙනවද? ඛනිජ සම්පත්, රට වටේම මුහුද, සංචාරක කර්මාන්ත, අනේක විධ දේවල් තිබෙනවා. නමුත් අපි නියම නායකත්වයක් යටතේ තව අවුරුදු 15ක් 20ක් අරගෙන ගියොත් අපිටත් ඉදිරි ගමනක් තියේවි. ඒ වගේම පාලන තන්ත්‍රයේ ඉන්න සියලුම දෙනාටත් අපේ මේ ලංකාව වැටිලා තිබෙන මේ අගාධයෙන් ගොඩ ගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
Oh, it is. සඳුන් දුන් සුවදින් වැලකි ගත නැගිලා ගිය සුවදින් සැරසි දිවියන් හා එක්විය හැක්කේ දිවියන් හට
නැසේ මව්වේ මහවරු සාවේ දිවියෝ වැඩ දිවියෝ වැඩ
එක්සත් ශ්‍රී ලංකා සංගමයේ වෙබ් අඩවිය ඔබේ ප්‍රයෝජනය සඳහා දැන් සක්‍රියව පවතින බව අපි දැනුම් දෙන්නේ මහත් සතුටින්. www.uslaauckland.net.nz යන වෙබ් ලිපිනයෙන් ඔබට පුළුවන් අපගේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. ඔබට මේ හරහා සංගමයේ සමාජිකත්වය ලබා ගන්න පුළුවන්. ඔබේ හැකියාවන්, ඔබේ දරුවන්ගේ හැකියාවන් ලොවට කියන්න, ඔබේ විශේෂ තොරතුරු ලොවට කියන්න, ඔබේ අදහස් වෙබ් අඩවිය සටහන් කර අපට එවන්න. ඔබේ දරුවන්ගේ නිර්මාණ, කවි, චිත්‍ර ආදිය ඊමේල් මගින් සංගමයේ ලේකම් වෙත යොමු කරන්න. අපි ඒවා ලෝකයට ගෙන යන්නම්. අපේ ඊමේල් ලිපිනය secretaryusla17@gmail.com.
ඔව්, අදත් ළමා කැටි කතාව බුත්සර හෙට්ටි ආරච්චි සහ කිසර හෙට්ටි ආරච්චිගෙන්.
ඔන්න දමදිව ඒ කිව්වේ ඉන්දියාවේ ගන්ධාර රටේ ගන්ධාර කියලා රජ කෙනෙක් රජකම් කළා. ඒ කාලේ අපේ බුදු සාදු ගවයෙක් වෙලා, ඒ කියන්නේ හරිකෙක් වෙලා එපිදෙලා තිබුණේ. මේ රටේ හිටපු බමුණේ මේ ගව පැටියා පුංචි කාලේ ඉඳලම දරුවෙක් වගේ හදාවදා ගත්තා මේ බමුණා. මේ ගව පැටියට නමකුත් තිබ්බා නන්දි විශාල කියලා. හරිම ආදරෙන් තමයි මෙයාව බලාගත්තේ. මේ දෙන්න හරියට තාත්තයි පුතයි වගේ. බමුණ යන්න එන්න හැමතැනම නන්දි විශාලව එක්කන් යනවා. මෙහෙම කාලයක් යද්දි නන්දි විශාල ගොඩාක් ශක්තිමත් ගවයෙක් වුණා.
ඒ විතරක් නෙවේ යාළුවනේ, මේ බමුණගේ කුමුරු වැඩ ටිකත් ඉක්මනට කරලා දෙන්න මේ නන්දි විශාලට පුළුවන් වුණා.
ඕන තරම් බඩු ගෙනියන්න මේ හපනට පුළුවන් වුණා. ගොඩක් දක්ෂයි. ඒ වගේම හැම වැඩේම ගොඩක් පරිස්සමෙන් තමයි කලේ.
බමුණත් කෑම බීම හොඳට දෙනවා. දවසක් නන්දි විශාල බමුණට මෙහෙම කිව්වා, ස්වාමීනි, ඔබ මට හොඳට සලකනවා, කිසිම වෙනසක් නෑ.
ඔව් නන්දි විශාල, ඔබ මට දරුවෙක් වගේ. මම ඔබව මට පුළුවන් කාලය මේ විදියට බලාගන්නවා. කිසිම වෙනස්කම කරන්නේ නෑ.
මම දන්නවා ස්වාමීනි, මට ඔබට කළගුණ සලකන්නයි ඕන උනේ කියලා නන්දි විශාල කිව්වා. මේ හොඳටම ඇති කියලා බමුණ කිව්වා.
නෑ ස්වාමීනි, මට නම් මැදි.
ඔබ ගව ධනය ඇති සිතුවරයකට මගේ ගවය එකට බඳින ගල්සීය අදින්න පුළුවන් කියලා ඔත්තුවලන්න කියලා නන්දි විශාල කිව්වා.
හහහහ කියලා බමුණ හිනා වුණා. මම දන්නවා ඔබ සමතෙක්. නෑ නෑ, ඔබ පරදින් නෑ කියලා බමුණ කිව්වා.
ඔබ පොසත් වෙනවා, ඒ ගැන හිතන්න එපා කියලා නන්දි විශාල කිව්වා.
හොඳයි, මම හැටම ගියලා දිනයක් දාගෙන එන්නම් ඔබගේ කළගුණ පූජාවට. ඕම ස්තුතියි.
ඔන්න යාළුවනේ, නන්දි විශාලගේ ආරාධනාවට බබුණ තරගයට සූදානම් වුණා. නන්දි විශාලත් මේ තරගයට සූදානම් වුණා. ඉතින් ඔන්න තරගය ආරම්භ වුණා. බමුණ කෙවිටින් ගාලා නන්දි විශාලට කිව්වා, අද පං මේ කරත්ත සීය කියලා. ඒ වචන වලට නන්දි විශාල කැමති වුණේ නෑ. නන්දි විශාල අඩියක්වත් හෙල්ලුනේ නෑ. බමුණ පරාද වුණා. බමුණට කහබුඳු දාහත් කෙවන්නත් වුණා. ඊට පස්සේ මේ දෙන්නම ගෙදර ආවා. ඊට පස්සේ නන්දි විශාල බමුණ ගාවට ඇවිත් ඔහුට කතා කරන්න ඕන කියලා කිව්වා. ඒත් බබුණ කිව්වා, නන්දි විශාල, ඔබ මාව පැරද්දුවා. මගේ සල්ලි ටිකක් නැති වුණා. මේ තාක් කාලයක් ඉතිරි කරපු මගේ සල්ලි, මගේ ධනය ඔබ නැති කළා. යනවා යන්න හිතනේ.
එතකොට නන්දි විශාල මෙහෙම කිව්වා, ඉවසන්න ස්වාමීනි, මෙයන්න මෙතෙක් කල් ඔබ මත ඒතා හොඳි සලකුවා. කන්න බොන්න දුන්නා. ඒ අර මිනිස්සු ඉස්සරහ මත කෙවිටින් තල තල පාර දුන්නා. ඔබ ආදරෙන් කතා කරනම් මත ඒ ගැල්සීම එක පාර අදින්න පුළුවන් මත සමාවෙන්න. මම නරක වචන වලට කැමති නෑ.
මට තේරුණා නන්දි විශාල, මම නපුර වචන කතා කළා. මට සමාවෙන්න.
හොඳයි ස්වාමීනි. ඔබ කහමුණු දෙදාහක් ඊළඟ සැරේ ටුවල්ලන්න මම ඔබව දිනවල පෙන්නම් නම්.
ඉතින් බලන්න යාළුවනේ, ආදර වචන වලට යහපත් වචන වලට සත්තු උනත් ගොඩාක් කැමති. ඔන්න ඉතින් ඊළඟ දවසේ මේ දෙන්නම තරගයට ලෑස්ති වෙලා ගියා. එදා වගේ නෙවින් බමුණ නන්දි විශාලට ආදරයෙන් කතා කළා. ඔළුව අත ගාලා, එහෙනම් නන්දි විශාල මේ ගල් සියම අදින්න කියලා ආදරයෙන් කිව්වා. ඒක ඇහුණ නන්දි විශාල ඉතා ඕනාකමින් මේ ගැල් සියම හැමහිට අදින්න පටන් ගත්තා. තරගය ආරම්භ කරන සංඥාව නිකුත් වුණා. බමුණ බලන් ඉනැති නන්ද විශාල හැමහිට ගැල් සියම බර කරට අරගෙන අදින්න පටන් ගත්තයි. හරි පුදුමය. ගැල් සියම හැමහිට ඉස්සරහට ඇදීගෙන ගියා. බමුණ තරගෙන් දින්න ඔහුට කහුණ දෙදාක් ලැබුණා. බමුණට හරි සතුටු. ඉතින් යාළුවනේ අපි මතක කියා ගන්න ඕන හොඳ වචන කතා කරන්න අපේ හැමෝම කැමති හොඳ වචන අහන්න.
ඔබ මේ සවන් දෙමින් සිටින්නේ නවසීලන්තයේ ඔක්ලන් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් සෑම බදාදාවකම රාත්‍රී 8:15ට ප්ලැනට් FM 104.6 ගුවන් තරංගයේ ඔස්සේ ගුවනට මුසු කෙරෙන ජන්මභූමි ගුවන් විදුලි වැඩසටහනටයි. දැන් ඔබට සතියක් මුළුල්ලේම www.planetaudio.org.nz/janmabhoomi web අඩවිය ඔස්සේ මීට සවන් දිය හැකි. එසේම සෑම ජන්මභූමි වැඩසටහනක් පුරා මාසයක් තිස්සේ එකී වෙබ් අඩවිය තුළ රඳවා තිබෙන නිසා ඔබට අවශ්‍ය විටක අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කර ගැනීමටද පුළුවන්. එකී ලින්ක් එක ඔබේ පහසුව සඳහා අපේ වෙබ් අඩවියේත් Facebook පිටුවේත් සඳහන් කර තිබෙනවා. අපේ වෙබ් අඩවි ලිපිනය මෙහෙමයි usla.auckland.net.nz. Facebook පිටුව usla.auckland.nz. අපි මෙම කොටස වෙන් කළා ඔබ කවුරුත් දන්න කියන ඔබ නිතර යන එන මැක්ඩොනල්ඩ්ස් රෙස්ටුරන්ට් ජාලයේ ස්ටෝරි එක කියන්න. රේ ක්‍රොක් කියන්නේ සේල්ස් රෙප් කෙනෙක්. ඔහු මිල්ක්ෂේක් මැෂීන් සේල්ස් කරනවා. මෙයා ගොඩාක් උත්සාහ කරනවා මෙයාගේ මැෂීන් ටික විවිධ ආපන ශාලාවල් වලට අලෙවි කරන්න. නමුත් මෙයාගේ මේ මිල්ක්ෂේක් මැෂින් වලට කිසිම ඩිමාන්ඩ් එකක් තිබ්බේ නැහැ. දවසක් දා මෙයා වැඩ කරන ආයතනයට කෝල් එකක් එනවා මැක්ඩොනල්ඩ් කියලා තැනකින්. ඒගොල්ලන්ට මිල්ක්ෂේක් මැෂින්ස් 6ක් ඕන කියලා. ඉතින් මෙයා ආවහම මෙයාගේ ආයතනයේ සේවකයෙක් කියනවා ඔබට මැක්ඩොනල්ඩ් කියලා රෙස්ටුරන්ට් එකකින් කතා කරලා මිල්ක්ෂේක් මැෂින් 6ක ඕඩරයක් බාර දුන්නා කියලා. ඉතින් මෙයා මේ ගැන පුදුමයට පත් වෙලා නැවත වතාවක් එම ස්ථානයට කෝල් කරාම AI කියනවා අපිට මැෂින් 6ක් නෙමේ 8ක්ම ඕන කියලා. ඉතින් මෙයා මේ ගැන තවදුරටත් පුදුම වෙලා මෙයා තීරණය කරනවා මේ තැන හොයාගෙන යන්න ඕන කියලා. ඉතින් දවසක් දා මෙයා දකිනවා මේ මැක්ඩොනල්ඩ් කියලා රෙස්ටුරන්ට් එකක් තියෙනවා. මෙතන හරි පිළිවෙලට කටයුතු සිද්ධ වෙනවා. මෙතනින් කස්ටමර්ස්ලා යන්නේ ඉතාම සතුටින් අත පිරෙන්න කෑම බීම අරගෙන මෙයා මේවා දකිනවා. ඉතින් මෙයා හිතනවා මේ ආයතනය මෙතනින් නැවතිය යුතු නෑ, මේක තව ව්‍යාප්ත විය යුතු තැනක් කියලා. මැක්ඩොනල්ඩ් පටන් ගන්න ඇත්තටම 1940 ඩික් සහ මැක් කියන සහෝදරයන් දෙන්න එකතු වෙලා. ඔහුගේ නම් එකතු කරලා තමයි මැක්ඩොනල්ඩ් නාමය හැදුනේ. මේක මුලින්ම ඇති වුණේ ඉතා කුඩා ෆැමිලි රෙස්ටුරන්ට් එකක් විදිහට ඇමරිකාවේ කැලිෆෝනියා ටවුන් එකේ. ඒ අයට තිබුණේ මුලින්ම බොහොම සරල නමුත් ඉතා වේගවත් ප්‍රඩක්ෂන් සිස්ටම් එකක්. මුලදී මේ අය විකුණුවේ හැම්බර්ගර්ස් සහ ෆැමිලි මීල්ස් කීපයක් පමණයි. මේවා ඉතා ඉහළ ගුණත්වයකින් සහ රසවත් වගේම මිනිසුන්ට දැරිය හැකි මිල ගණන් වලටයි අලෙවි කරේ. නමුත් මේ අයට කිසිම අදහසක් තිබුණේ නැහැ මෙය මේ නගරෙන් පිටතට ව්‍යාප්ත කරන්න. ඉතින් මේ මිල්ක්ෂේක් මැෂින් අරගෙන ආපු රේ මේ අයට කියනවා මේක ගොඩාක් හොඳ බිස්නස් එකක්, අපි මේක අනිකුත් නගරවලට ව්‍යාප්ත කළ යුතුයි කියලා. නමුත් මුලදී ඔවුන් ඒකට අකමැති වෙනවා. මොකද මේ ක්වොලිටි එක ඒ ආකාරයෙන්ම පවත්වගෙන යන්න බැරි වෙයි කියලා හිතලා. පසුව මෝ කියනවා ඔහු ඒ සියලු වගකීම් බාර ගන්නවා කියලා. ඒ නිසා අවසානයේදී මේ සහෝදරයන් දෙන්නා ගිවිසුමක් අත්සන් කරලා මේක ව්‍යාප්ත කරන්න මේ වගකීම රේට පවරනවා 1954. රේ කියන පුද්ගලයාට තිබුණේ පත්කම් හැටියට ඔහුගේ ගේ පමණයි. ඉතින් මෙයා මේ ගේ බැංක් එකට මෝගේජ් කරලා ලෝන් එකක් ගන්නවා මේ බිස්නස් එක කරගෙන යන්න. මෙයා ඉන්වෙස්ටර්ස්ලව හොයාගෙන දැන් කිහිපයක මේ බිස්නස් එක ව්‍යාප්ත කරනවා.
නමුත් ඒ තැන්වල කලින් කී ආකාරයට ක්වොලිටි ප්‍රශ්න තිබුණා. ඉතින් ඒ අවස්ථාවේදී රේ ඒව විසඳගෙන මේ බිස්නස් එක කරගෙන ගියා. දවසක් මෙයාගේ ඇකවුන්ටන්ට් මට කතා කරලා කියනවා අපිට හම්බෙන්නේ මේ ඉන්කම් එකෙන් 1.4% විතරයි. ඒ නිසා ඒ මුදල අපේ බැංකු ණය වාරිකය ගෙවීමට ප්‍රමාණවත් නොවන බව. මොකද මේගොල්ලන්ගේ එග්‍රීමෙන්ට් එක අනුව මෙයාට තිබ්බේ ඉන්කම් එකෙන් 1.4% ප්‍රමාණයක් පමණයි. ඉතින් මේ අතර බැංකුවෙන් කතා කරලා කියනවා මේ ලෝන් එක රියස් වෙලා තියෙනවා, අපිට ඉඩම බැංකුවට පවර ගන්න වෙනවා කියලා. ඉතින් මෙයා බැංකුවට ගිහින් මේ කරුණු කාරණා බැංකුවට පැහැදිලි කරලා දීලා තමන්ට බිස්නස් ලෝන් එකක් ගන්න කල්පනා කරනවා. නමුත් ඒක බැංකුව ප්‍රතික්ෂේප කරනවා, මොකද මෙයාට ප්‍රමාණවත්වත්කම් නැහැ බිස්නස් ලෝන් එකක් දෙන්න. ඉතින් මේ කතා බහ බැංකුවේ වැඩ කරපු එක්තරා පුද්ගලයෙකුට ඇහෙනවා. ඉතින් ඔහු මොහු ළඟට ගිහිල්ලා සර් මොකක්ද තියෙන ප්‍රශ්නේ, මට සෙට උදව් කරන්න පුළුවන් කියලා කියනවා. ඉතින් මේ දෙදෙනා පසුව පිටතදී හමු වෙලා මෙයාගේ තත්වය ගැන කතා කරනවා. ඉතින් ඔහු ඇඩ්වයිස් කරනවා ඔහුට රියල් ස්ටේට් බිස්නස් එකක් කරන්න කියලා. බර්ගර් බිස්නස් එක නෙවෙයි ඔහුට කරන්න කියන්නේ, රියල් ස්ටේට් බිස්නස් එක. ඉතින් එයාට කියනවා ඔයාගේ නමින් ඉඩම් මිලදී අරගෙන ආයෝජකයෝ හොයාගන්න, එතන මැක්ඩොනල්ඩ් රෙස්ටුරන්ට් එක ඉදි කරන්න ආයෝජකයන්ගේ සල්ලි වලින්ම, ඊට පස්සේ එයාලටම ලීස් කරන්න කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මැක්ඩොනල්ඩ් ලෝකේ පුරාම ව්‍යාප්ත වුණේ. මේක ශ්‍රී ග්‍රේන් ලෝ පුරා වර්ධනය වුණා. ඉතින් පසු කාලයේදී මේ රේ කියන තැනත්තා මෙහි මුල් අයිතිකරුවන් වූ සහෝදරයන් දෙදෙනාගෙන් මේ මැක්ඩොනල්ඩ් කියන නාමය ඉතා විශාල මුදලක් ගෙවලා මිලදී ගත්තා. අද ඇමරිකාවේ පමණක් මිලියන 25ක මිනිස්සු දිනකට මේ මැක්ඩොනල්ඩ්ස් වෙත යනවා. මේක ග්ලෝබල් බ්‍රෑන්ඩ් එකක්. මේක රටවල් 118ක් පුරා රෙස්ටොරන්ට් 34,000කට වඩා වැඩි ප්‍රමාණයක් දැන් ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ වගේම දිනකට පවුම් මිලියන 9ක ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ලෝකයේ ඉන්න මිනිස්සු දිනපතා අනුභව කරන බව සංඛ්‍යා ලේඛනවල සඳහන් වෙනවා. මෙහි විවිධාකාර කෑම වර්ග 145ක් පමණ අලෙවි කරනවා. ඉතින් ඇත්තටම මම හිතුවේ මෙම කතාව මේ අලුත් අවුරුද්දේ ඔබට කියන්න, මොකද ඔබටත් මේ අවුරුද්දේ බලාපොරොත්තු ඇති ව්‍යාපාර පටන් ගන්න. එනිසා මේ තමයි හොඳම වෙලාව ඔබගේ ව්‍යාපාරයක් පටන් ගන්න. මුලදී අසාර්ථක වීම තිබුණත් පසු ඔබගේ නොපසුබට උත්සාහය සහ කැපවීම තුළින් ඒවා සාර්ථක කරගන්න පුළුවන්.
සිංහල භාෂා පන්ති උස්ලා සංගමය මගින් මෙහෙයවනු ලබන සිංහල භාෂා පන්ති දැන්
සතියක් ඇර සතියක් සෑම සෙනසුරාදා දිනකම මුහුණට මුහුණලා පැවැත්වෙන පන්ති වශයෙනුත්, සතියක් ඇර සතියක් සෑම ඉරිදා දිනකම සූම් තාක්ෂණය ඔස්සේත් පැවැත්වෙනවා.
එවගේම අපේ දූපුතාලට සිංහල උගන්වන්න අපේ සිංහල පන්තියේ නැන්දල මාමල ඉතා ඕනෑකමින් බලාගෙන ඉන්නවා. මේ නොමිලේ ලබා දෙන සේවාවක්. ඉතින් තවමත් ඔබේ දරුවා මේ සඳහා යොමු කර නැත්නම් අදම ඒ සඳහා යොමු කරන්න. ඔබට කරන්න තියෙන්නේ ඔබගේ දරුවාගේ විස්තර උස්ලා සිංහල school@gmail.com කියන ඊමේල් ඇඩ්‍රස් එකට එවන්න. එහෙම නැත්නම් අපගේ සිංහල පන්තියේ සම්බන්ධීකාරක රසිකා ගාල්ලගේ මහත්මියට 02-7-2-4-2-2-3-4 අංකයට කතා කරලා කියන්න.
හොඳයි හිතවත් අසන්නනි, අපට වෙන් වී ඇති කාලය මින් අවසන් වෙනවා. ජන්මභූමි වැඩසටහන අද ඔබට ගෙනා මම කුමුදු හෙට්ටිආරච්චි. මට සහාය වුණේ තුෂාරා ඩයස්. ලබන සතියේ බදාදාත් සුපුරුදු විදිහට අප ඔබ හමුවට එන්නම්. ඔබට සුබ රාත්‍රියක්.
රත්නදීප ජන්මභූමි, අංකදීප විජය.